ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමගින්.
ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලයේ තමයි මේ ගතවීගෙන යන්නේ. වසන්ත කාලයේ පරිසරයේ වෙනස්කම් නිසා ආසාත්මිකතාවලට ගොදුරු වෙන කෙනෙක්ට මේ කාලය ටිකක් අසීරු කාලයක් වෙන්න පුළුවන්. ඉතින් හේෆීව කියන්නේ මේ කාලයේ ගොඩක්ම අහන්න ලැබෙන මාතෘකාවක්. අපි පහුගිය වැඩසටහනකදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන සාකච්ඡා කරා. ඉතින් මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් හේෆීව තත්ත්වය පැහැදිලි කරන්නේ කොහොමද? ඒ සඳහා ඇති ප්‍රතිකාර මොනවාද? වලක්වා ගැනීමේ ක්‍රම තියෙනවා නම් ඒ මොනවද කියලා අද අපි සාකච්ඡාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අද අපි සම්බන්ධ කරගන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ සහ ශල්‍යකර්ම පිළිබඳ BAMS උපාධිධාරිණි, ඕස්ට්‍රේලියාවේ ආයුර්වේද වෛද්‍ය සංගමේ ලියාපදිංචි වෘත්තීය සාමාජිකාවක් වන වෛද්‍ය උදේනි ලියනාරච්චි මහත්මිය. SBS සිංහල සේවයට ඔබ ආදරයෙන් පිළිගන්නවා ඩොක්ටර් උදේනි.
අයිබෝවන් සුදර්ශනී.
හොඳයි, අපි මුලින්ම කතා කරමු මේ හේෆීව කියන්නේ මොකද්ද කියලා.
හේෆීව එහෙම නැත්නම් ඇලර්ජික් රයිනයිටිස් කියලා කියනවා හේෆීව වලට. ඒක අපේ ඇඟයේ තියෙන ප්‍රිවෙන්ටිව් මෙකනිසම් එකක්. ඒ කියන්නේ අපේ ඇඟට බාහිරින් ආගන්තුක ද්‍රව්‍ය ඇතුල් වෙනකොට ඒකට විරුද්ධව ඇඟෙන් ඇතිවෙන ප්‍රතික්‍රියාවක් තමයි හේෆීව ලක්ෂණ විදිහට පහළ වෙන්නේ. සාමාන්‍යයෙන් බාහිර පරිසරයේ තියෙන පරාග, ඩස්ට් මයිට් ඒ වගේ ආගන්තුක ද්‍රව්‍යයක් නාසයෙන්, ඇහෙන් ඒ වගේ අපේ ශරීරය ඇතුළට ඇතුළු වෙනකොට ඒකට විරුද්ධව ඇඟ ඇතුළෙන් ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් නිසා තමයි මේ හේෆීව ලක්ෂණ ඇති වෙන්නේ. පරාග වගේ ද්‍රව්‍ය සාමාන්‍යයෙන් ඇඟට අහිතකර නැහැ. හැබැයි සමහර කෙනෙක් ඉන්නවා ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තියෙන විවිධ වෙනස් වීම් දුර්වලතා නිසා අර ද්‍රව්‍ය ඇඟට හානිකර ද්‍රව්‍ය විදිහට තමයි අඳුරගන්නේ. එහෙම අඳුරගෙන ඒවට විරුද්ධව ඒවා පළවා හරින්න ඇඟ ඇතුළෙන් ක්‍රියාත්මක වෙන ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් විදිහට හිස්ටමින් කියලා රසායනිකයක් නිකුත් කරනවා. ඒ රසායනිකය නාසය ඇතුළේ පටලවල ඇස්වල එහෙම ක්‍රියාත්මක වෙන හින්දා අපිට මේ හේෆීව කියලා තියෙන ලක්ෂණ ඇති වෙනවා. හැමෝම දන්න විදිහට ඇස් දැවිල්ල, ඇස් වලින් කඳුළු ගැලීම, ඇස් ඉදිමෙනවා, රතු වෙනවා, නහය නම් හැම වෙලේම වතුර ගලනවා වගේ දැනෙනවා, නහය බ්ලොක් වෙනවා, කිඹුන් යනවා නොනවත්වාම, ඒ වගේ ලක්ෂණ තමයි හේෆීව වලදී ඇති වෙන්නේ. සාමාන්‍ය අපිට හෙම්බිරිස්සාවක් හැදුනහමත් ඒ ලක්ෂණම තමයි ඇති වෙන්නේ. හැබැයි ඉතින් ඒකේ වෙනස තමයි දැන් හේෆීව වලට හේෆීව කිව්වට ඒක කවදාවත් උණ හැදෙන්නේ නැහැ. අපිට හෙම්බිරිස්සාව හැදුනොත් ඇඟපතරි දෙනවා, උණ හැදෙනවා, ඒ වගේම වෙන්න පුළුවන්. හෙම්බිරිස්සාවේදී එන රෝග ලක්ෂණ දවස් 3-4ක් යනකොට අඩු වෙලා යනවා. හේෆීව එහෙම නෙමෙයි. ඒකෙදී එන රෝග ලක්ෂණ අපිට ආගන්තුක ද්‍රව්‍ය එන එක දිගටම වෙනවා නම් ඒ ලක්ෂණ පහළ වෙන එකත් දිගටම වෙනවා. ඒ විදිහට තමයි මේ හේෆීවයි හෙම්බිරිස්සාවයි වෙන් කරගන්න පුළුවන් අපිට.
එතකොට හේෆීව කියන්නේ සාමාන්‍ය රෝග තත්ත්වයක්ද නැත්නම් බරපතල රෝග තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි දෙයක්ද කියලා අපි පැහැදිලි කරමු.
සාමාන්‍යයෙන් හේෆීව තියෙන කෙනෙකුට ඇස් ආශ්‍රිතව ඇස් අතු වෙනවා, ඉදිමෙනවා, කඳුළු ගලනවා වගේ වෙන්න පුළුවන්. නහය ආශ්‍රිතව කිඹුම් යනවා, වතුර ගලනවා වගේ මං අර ඉස්සෙල්ලා කියපු රෝග ලක්ෂණ ඔක්කොම ඇති වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයක් තියෙනකොට ඕනම කෙනෙකුට ඒකට අදාළ ප්‍රතිකාරයක් එක්ක ඒක මැඩ පවත්වගෙන එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. සමහර කෙනෙක් ඉන්නවානේ දිගටම යාට තියෙනවා ඇදුම, ඇස්මා, එයා ඒකට දවස ගාන ප්‍රතිකාර අරගෙන ඉන්නේ. ඒ වගේ කෙනෙකුට හේෆීව රෝග ලක්ෂණ අහම බරපතල වෙන්න පුළුවන්. සමහර කෙනෙක් ඉන්නවා එක්සීමා, හමේ ලෙඩ තියෙන අය, ඒගොල්ලන්ටත් හේෆීව ටිකක් බරපතල වෙන්න පුළුවන්. කෙනාගෙන් කෙනාට රෝග ලක්ෂණ අනුව තමයි ඒක බරපතල වෙනවද නැති වෙනවද කියලා තීරණය වෙන්නේ. ඊට පස්සේ දැන් සමහර කෙනෙක් ඉන්නවා අවුරුද්ද පුරෑම හේෆීව වෙන්න පුළුවන්. සින් එකේන පරාග විතරක් නෙමෙයි සමහර කට්ටියට හේෆීව හැදෙනවා. ගෙදර මැති කරන සත්තුන්ගෙන් ඒගොල්ලන්ගේ සෛලවල කොටස් ඉවත් වෙනකොට ඒවා ශ්වසන මාර්ගයට ගිහිල්ලා හේෆීව ඇති වෙන. ඒ වගේ කෙනෙකුට අවුරුද්ද පුරාම හේෆීව තියෙන්නත් පුළුවන්. නැත්තම් ඔය වින්ට එකේදී වැඩි වෙන්න පුළුවන්. මොකද ගෙවල් වහගෙන ගේ ඇතුළට වෙලා ඉන්නකොට පිට වෙන අංශු වලට එළියට යන්න බැරි නිසා නිතර නිතර ශරීරගත වෙලා හේ ෆීවර් වැඩි වෙනවා. ඉතින් මේවා දිගින් දිගටම තිබිලා සමහර කෙනෙකුට පස්සේ සංකූලතා ඇති වෙන්න පුළුවන්. නිින්ද යන්නේ නැහැ, තද ඔළුව කැක්කුම, දවල් දවසේදී හරියට මහන්සි ගතියක් දැනෙනවා, කිසිම වැඩක් කරගන්න බැහැ, කන්සන්ට්‍රේට් කරගන්න බැරි වෙනවා. ඒ වගේ වුණාම ඒක ඉතින් ටිකක් බරපතලයි.
ඔව්. එතකොට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන කෙනෙක්ට නැත්තම් මේට කලින් හේෆීව හැදිලා නැති කෙනෙක්ට, වැළඳිලා නැති කෙනෙක්ට මේ රෝගය වැළඳීමට ඉඩකඩ තියෙනවද?
ඕස්ට්‍රේලියාව වගේ රටවල් කාලගුණික විපර්යාස වැඩි රටවල්, ඕස්ට්‍රේලියාව හරීම වියලි රටක්. මට හිතෙන විදිහට මේ වියලිකම ලොකෝම හේතුවක් මේ හේෆීව වැඩි වෙන්න. වියලි කියන්නේ පරිසරයේ ජලවාෂ්ප අඩු හින්දා පරිසරයට එකතු වෙන මේ ආගන්තුක ද්‍රව්‍ය, ඒවත් වියලිභාවයට පත් වෙනකොට වාතයේ ඒවා වේගෙන් ගමන් කරන එහා මෙහා යන එක වැඩි. ඒවා ජලවාෂ්පයක එකතු වුණොත් ඒව බරගතියට ඇවිල්ලා වාතේ පාවෙන එක අඩු වෙනවා. මේ වියලිකම හින්දා මිනිසුන්ගේ නාසය ඇතුළේ ශ්ලේෂ්මල පටල, ඇස්සල පටල එහෙම වියලි. අපේ ඇඟෙන්ම ක්‍රියාත්මක වෙනවා පිටින් එන ද්‍රව්‍ය. ඇඟට ඕන නැත්තම් පළවා හරින යාන්ත්‍රණයක්. එතකොට මේ වියලිකමත් එක්ක ඒ යාන්ත්‍රණය හරියට ක්‍රියාත්මක වෙන්නෙත් නැතුව අර අංශු වලට ඔක්කොටම ඇතුළට එන්න ඉඩ දෙනවා. ඒවත් එක්ක හේතු කියලා මම හිතනවා. ගණනවලිනුත් කියනවා ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 18%කට හේ ෆීව තියෙනවා. දැන් එහෙම කියලා මම කියන්නේ නැහැ ලංකාව වගේ රටවල ඉඳන් එන හැමෝටම හේ ෆීව හැදෙනවා කියලා. සමහර කෙනෙක් ඉන්නවා මුලින් එනකොට හේ ෆීව නැහැ, හැබැයි අවුරුදු 3-4ක් මෙහෙ ඉන්නකොට ගොළඟ ප්‍රතිශක්ති කරන පද්ධතිය යම් යම් වෙනස් වීම් සිදු වෙලා හේ ෆීව රෝග ලක්ෂණ ඇති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ සමහර කෙනෙක් ඉන්නවා එයාලා දැනටමත් ඇදුම, හමේ රෝග වගේ තියෙනවා නම් ඒගොල්ලන්ට ආව ගමන් වුණත් හේ ෆීව ඇති වෙන්න පුළුවන්. තව කෙනෙක් ඉන්නවා ඒගොල්ලන් හොඳට තමන්ගේ ජීවන රටාව පවත්වාගෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳට පෝෂණය කරගෙන හේ ෆීව නැතුවම ජීවත් වෙන කට්ටියත් ඉන්නවා.
එතකොට සිංහල ආයුර්වේද විද්‍යාවේ මේ සඳහා තියෙන ප්‍රතිකාර මොනවද?
හේ ෆීව කියන නම ඉංග්‍රීසි නමක්. ඒ හින්දා හේ ෆීව කියන නමින්ම ආයුර්වේද මේ රෝගය ගැන සඳහන් වෙන්නේ නැහැ. හැබැයි මේ හා සමාන ලක්ෂණ තියෙන ප්‍රතිශ්‍යා වර්ග ගැන හේ ෆීව ලක්ෂණ එනකොට ආසාත්මිකතාවයට ප්‍රතිවිරුද්ධව ඇති වෙන ලෙඩ කියලා ආයුර්වේදෙත් හඳුනාගෙන තියෙනවා. ආයුර්වේද විශේෂ ලක්ෂණය තමයි දැන් මේ ලක්ෂණ ඇති වෙන්නේ පුද්ගලයාගේ ශරීරයේ දෝෂ තත්වානුව වාත වැඩි කට්ටියට වෙනම ලක්ෂණ, පිත වැඩි කට්ටියට වෙනම, සෙම වැඩි කට්ටියට වෙනම. ඒ විදිහට තමයි ආසාත්මික ලක්ෂණ ඇති වෙන්නේ. මේ කඳුරගෙන ඒ අනුව තමයි ඒ දෝෂ සමතුලිතතාවයට පත් වෙන්න බෙහෙත් කරන්න ඕන. උදාහරණයක් විදිහට මම කිව්වොත් ඇඟේ පිත වැඩි කෙනෙකුට මේ ආසාත්මික ලක්ෂණ පහළ වෙනකොට ඇස්වල දැවිල්ල, වියලි ගතිය, නහය උගුර දැවිල්ල, තද ඔළුව කැක්කුම, ඒ වගේවත් එක්ක තමයි මේ හේ ෆීව ලක්ෂණ ඇති වෙන්නේ. එයාට මූලිකත්වය දෙන්න ඕනේ පිත දෝෂයේ සමතුලිතතාවයට පත් කර ගනිමින් ලෙඩේ හොඳ කරගන්න තමයි ප්‍රතිකාර කරන්න ඕනේ. ඊට අමතරව ආයුර්වේද විශේෂ වශයෙන් තව දෙයක් කියලා තියෙනවා, හේ ෆීව වගේ ලෙඩවලට හේතුව ඇඟ ඇතුලේ ආහාර ජීර්ණය වෙන්න ක්‍රියාත්මක වෙන ගින්දරක් වගේ එකක් ගැන කියනවා ජඨරාග්නිය කියලා. ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි ගන්න ආහාර හරියට දිරවන්නේ නැතුව විෂ කොටස් ශරීරේ ඉතුරු වෙනවා. ඒ විෂ කොටස් වලට ආයුර්වේදයේ කියන නම තමයි ආමය. මේ ආමය ප්‍රධාන හේතුවක් තමයි ශරීරයේ ආසාත්මිකතා ඇති වෙන්නේ. ආමය අඩු කරගන්න ප්‍රතිකාර කරන එකත් තව එක ක්‍රමයක්. ආමය අඩු කරගන්න නම් ගන්න ආහාර හොඳට දිරවන විදිහට, අපි ජීර්ණය වැඩි වෙන විදිහට ඖෂධ යොදවන්න ඕනේ. ඒක තව එක ක්‍රමයක්. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෙනස් වෙන්නේ නැතුව ඒක හොඳට පෝෂණය කරගෙන ඒක හොඳ මට්ටමින් පවත්වා ගත්තොත් මේ කවදාවත් හේ ෆීව වගේ ලෙඩ හැදෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියන කන්සෙප්ට් එකට එතකොට ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳටම වැඩි කරගන්න, පවත්වාගෙන යන්න ඒ සඳහා ඖෂධ තියෙනවා. ඊට අමතරව ඒ සඳහා අපේ ජීවන රටාව ඒක පිළිවෙලට සකස් කරගන්නේ කොහොමද කියලා සඳහන් වෙනවා. ඒ විදිහට ක්‍රියා කරනකොට ප්‍රතිශක්තිකරණ හොඳට පවත්වා ගන්නකොට හේ ෆීව හැදෙන්නේ නැතුව ඉන්න පුළුවන්.
මේ රෝගය හැදුනහම ගන්න ප්‍රතිකාර වගේම මේ රෝගය වළක්වා ගන්න තියෙන ක්‍රියාමාර්ග මොනවාද, ආයුර්වේද විද්‍යාවෙන් අපට ඒ ගැන පැහැදිලි කරන්නේ කොහොමද කියලත් අපි අවසාන වශයෙන් පැහැදිලි කරමු.
ලෙඩේ හැදුනට පස්සේ සනීප කරන එකට වැඩිය වැදගත්ම දේ තමයි ලෙඩෙන් ආරක්ෂා වෙන එක. ආයුර්වේද කියලා තියෙනෙත් එහෙමයි, ඕනම ලෙඩක හැදිලා ප්‍රතිකාර කරනවට වැඩිය ලෙඩෙන් ආරක්ෂා වෙන විදිහට තමයි උපදෙස් දීලා තියෙන්නේ. එතකොට දැන් මේකේ පළවෙනිම එක තමයි අපේ ශරීරයට ඒ විදිහට ඇතුළු වෙන ආගන්තුක ද්‍රව්‍ය ශරීරයට ඇලර්ජි වෙලා ඒකට ප්‍රතික්‍රියා කරනවා නම් පළවෙනි එකම තමයි ආගන්තුක ද්‍රව්‍ය ශරීරයට ඇතුළු වෙන එක වළක්ව ගන්න ඕනේ. ඒ සඳහා අපිට කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. පරාග, දස්මයිට් ඒ වගේ වහින්දනම් අපිට ඒ සිව ලක්ෂණ එන්නේ, අපි ඒවා ඇඟට එන්නේ නැති එක වළක්ව ගන්න ඕනේ. ඇස්වල අපි අවු යනකොට කණ්ණාඩි දාන්න ඕනේ, තොප්පි දාගෙන යන්න ඕනේ. අපි එළිය තැඳන් ගිය ඇඳුම් ටික ආව ගමන්ම අපිට අයින් කරොත් ආගන්තුක ද්‍රව්‍ය ශරීරගත වෙන එක අඩු කරන්න පුළුවන්. රියලි කාලයේදී හිරේ ඒ පරාග ගෙවල් ඇතුළට එන එක වළක්ව ගන්න අපි හැම වෙලේම දොරවල් වහලා තියන්න, ජනේල් වහලා තියෙන එක, කාර්කි ෂටර්ස් වහලා තියෙන එක, ඒ වගේ අපට අනුගමනය කරන්න පුළුවන්. සත්තුන්ගෙන් අපිට ඒක එනවා නම් සත්තු අත ගෑවහම හුරතල් කරාම නිතරම අත සෝද ගන්න පුළුවන්. නිදන කාමර ඇතුළට සෙටි උඩට එහෙම සත්තු ගන්න එක නවත්ත ගත්තොත් තව අඩු කරගන්න පුළුවන්. ගෙවල් ඇතුළේ වැක්‍යුම් වලට එයා කන්ඩිෂන් එකට ෆිල්ටර්ස් හයි කරොත් වාතේ පාවෙන අංශු ශරීරගත වෙන එක අඩු කරගන්න පුළුවන්. අපිට පුළුවන් හොඳින් අත් සෝද ගන්න පුළුවන්, ඇස් කසලා නහය කසලා ඒවා රබ් කරන එක නවත්තන්න පුළුවන්. ඊට වැඩි ආයුර්වේද කියලා තියෙන වැදගත්ම දේ තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැරදි වටහා ගැනීමක් නිසා දුර්වල වීමක් නිසා මේ ලෙඩ හැදෙන්නේ කියලා. එතකොට පළවෙනිම දේ තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පවත්වා ගන්න ඕනේ. ඒ සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වා ගන්න කොහොමද අපි ආහාර ගන්න ඕනි, කොහොමද අපි ඇවතුම් පැවතුම් පවත්වාගෙන යන්න ඕනි, අමතරව අපි ආහාර වලට එකතු කර ගන්න ඕනි මොනවද, ඒ වගේ ගොඩාක් දේවල් ආහාර රටාව ගැන නිින්ද ගැන හොඳටම කියලා තියෙනවා. මේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙලා ඉන්නේ කොහොමද කියලා කියා දෙන්න.
හොඳයි, අද අපගේ මේ සාකච්ඡාවට සහභාගී වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව සහ ශල්‍යකර්ම පිළිබඳව BAMS උපාධිධාරිණි, ඕස්ට්‍රේලියාවේ ආයුර්වේද වෛද්‍ය සංගමයේ ලියාපදිංචි වෘත්තීය සාමාජිකාවක් වන වෛද්‍ය උදේනි ලියනාරච්චි මහත්මිය. අද සාකච්ඡාවට සම්බන්ධ වුණාට ගොඩක් ස්තුතියි ඩොක්ටර් උදේනි.
සුදර්ශනී, ඔබටත් බොහොම ස්තුතියි.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.